ඊළඟට ගරු සුසන්ත පුංචිනිල ඇමතුමා, ඊට පස්සේ අබ්දුල් හලීම් ඇමතුමා, ඊට පෙර ගරු විජේපාල හෙට්ටිආරච්චි ඇමතුමා මුල් ආසනයට. ඔඩර් ප්ලීස්.
ගරු සුසන්ත පුංචිනිල මැතිතුමා,
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම තිරුකුණාමල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයා කැටියට, ඒ වගේම මඩකලපුවේ මට ආසන්නම දිස්ත්‍රික්කයේ සිවම් දේවස්ථානයේදී ඒ රුධිර ශස්ත්‍රවාදීන්ගෙන් මැරුම් කාපු, ඒ වගේම තුවාලි වෙච්ච අයටත් කොළඹ ඒ හෝටල්වල, එහෙම නැත්නම් කොච්චිගඩේ පල්ලියේ ඒ මැරුණු අයටත්, ඒ සිව් දෙනාටම කනගාටුව ශෝකය ප්‍රකාශ කරමින්, ඒ තුවාලි වෙච්ච අයට ඉක්මන් සුවය පතමින් වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සභාපතිතුමනි, අපි මේ රටේ මොන යම් හරි අපරාධයක් සිදු වුණාම තමයි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. දැන් අපි අපරාධයක් සිදු වුණාම තමයි මේ බෝම්බ ප්‍රහාරකීන් ආවේ කොහොමද කියන එක CCTV කැමරා වලින් ගරු සභාපතිතුමනි දැක්කේ. ඉතින් අපිට පුළුවන් මේ CCTV කැමරා හයි කරලා තියෙන සියලුම ස්ථානවල නිරීක්ෂණය කරලා තිබ්බනම් මේ අපරාධය වළක්වා ගැනීමට හැකියාව තිබුණා. හැබැයි අද වෙනකන් මම හිතනවා එහෙම නිරීක්ෂණය කරලා අපරාධයක් වළක්වපු සිද්ධියක් මම දන්න තරමින් නැහැ. නිවැරදි කිරීමකට යටත් මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි, මම ප්‍රථමයෙන්ම යෝජනා කරනවා මේ රටේ අද තාක්ෂණය ඉතාම දියුණුයි, පිටරටවල්වල ඒ යුරෝපීය රටවල්වල ඒ සියලු පද්ධතියන් ආරක්ෂක කැමරා, ඒ වගේම පොලිස් නිලධාරියෙක් යුනිෆෝම් එකකින් දකින්න ලැබෙන්නේ කලාතුරකින්, ඒ වගේ රටවල්වල ඒ ඔත්තු සේවය කාර්යක්ෂම වැඩ කරන ගමන් අර අධිතාක්ෂණ කැමරා උපකරණ හරහා ඒ රටවල වෙන අපරාධ වළක්වාගෙන තියෙනවා. හැබැයි ඒ වුණත් බෝම්බ පුපුරලා තියෙනවා, තුවක්කුකරුවෝ වෙඩි තියලා තියෙනවා. ඒ අපරාධය කරන කෙනාට ඒක කරන්න ලේසි. හැබැයි අපි මේ සිදුවීම් මාලාව අපි දැක්කා මේ පහුගිය දවස්වල දිගටම රූපවාහිනී හරහා. අපි ඒ දැක්කේ ඒ හැම බෝම්බකරුවෙක්ගේම හැසිරීම නිරීක්ෂණය වෙලා තිබ්බනම් මේක අවම කරගැනීමට හැකියාව අනිවාර්යයෙන්ම තිබුණා. ඒක බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒ බෝම්බකරුවෝගේ හැසිරීම විලාසය ඒ ඉතාමත්ම ඕන කෙනෙකුට සැකහිතන ක්‍රමවේදයක්. ඒ පිළිබඳව අපිට අපේ ආරක්ෂක අංශ වලින් අපේ ආරක්ෂක නිලධාරීන් කලින් අපිව දැනුවත් නොකරපු එක බරපතල වරදක්. අපේ ආරක්ෂක නිලධාරීන් ඒ කාටවත් නෑ කියන්න බෑ. එහෙම කරලා තිබ්බනම් මේ විනාශය ඒත් තලක්ව ගන්න තිබ්බා, අවම කරගන්න තිබ්බා. ඉතින් මේ කෙසේ වුණත් අපි අපේ රටේ එක් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ලෝකයේ අනිත් රටවල්වල කරන හැමදේම ටික ටික කරනවට වඩා රට අපේ රට දූපතක්, අපේ රටේ විශේෂයෙන්ම මුහුදෙන් එන්න තියෙන ආබාධ වැඩි. ඒ නිසා මුහුදාවට නාවික හමුදාව ඇතුළු අනිත් මේ රට තුල තියෙන හමුදාවන් මුහුද වටේට ඒ ආරක්ෂක වැඩපිළිවෙළක් කරන ගමන් රටේ ඇතුළත විශේෂ අධිතාක්ෂණ උපකරණ කැමරා උපකරණ පාවිච්චි කරලා ඒ අපේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව පුද්ගලික ආරක්ෂාව සැලසුවොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ගත්තම අපේ අලස්සත්ත කියලා එකක් තියෙනවා, නිලාවෙලි, ලංකාපටන පහේ කණුව, කුච්චවේලි, තුල්මුඩේ, මාබල් බීච් කියන ප්‍රදේශ සංචාරක කර්මාන්තයේ විශාල වශයෙන් කරගෙන ගිය ප්‍රදේශ. මම හිතන්නේ ලක්ෂ ගාණක් ජීවත් වුණා මේ සංචාරක කර්මාන්තය නිසා. නමුත් අද වෙනකොට ඒ සංචාරක කර්මාන්තය බිඳුවටත් එහා බැහැලා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. මේ අය ලොකු හෝටල් නෙමේ, අර සාමාන්‍යයෙන් පොල්ලතු කඩ දාලා ඒ වෙළඳාම කරගෙන ගියේ, තැඹිලි මාළු ඒ වගේ ගෘහස්ත කර්මාන්තයක් හැට කරගෙන ගියේ දේශීය අයට වඩා විදේශීයයට, දේශීයයට ඒවයි ප්‍රතිඵල ලැබුවා. අද අයට කිසිම සහනයක් සැලසීමේ ක්‍රමවේදයක් නැහැ. මොකද ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලා නැහැ පෙළක් තැන්වලදී. ඒ වගේ ක්‍රම අනුගමනය කරලා නැහැ. තමන් විසින් තමන්ගේ ශ්‍රමය ධනය කැප කරලා ගොඩනගාගත්තු ජීවිතය සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. මේක එක ජාතියක් නෙමේ. විශේෂම ත්‍රිකුණාමලයේ ගත්තම සිංහල අපි 123යි, අනිත් ඔක්කොම ඉන්නේ අපේ මුස්ලිම් සහෝදරයෝ නෑදෑයෝ, ඒ වගේම දමිළ සහෝදර නෑදෑයෝ තමයි වැඩි. ඒ නිසා විශේෂයෙන්ම මේ කටයුත්ත අපි තුන්ගොල්ලටම බලපාලා
තියෙනවා. ඔබතුමාට තව විනාඩි දෙකක පමණ කාලයක්.
ඒ නිසා ඒ පිළිබඳ සංචාරකතුමාගේ, මුදල්මතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ කර සභාපතිතුමනි පන්සල් තියෙනවා 149ක්, ඒ වගේම පල්ලි තියෙනවා 196ක්, කතෝලික පල්ලි 37යි, හින්දු කෝවිල් 355යි, අපේ මුස්ලිම් ඥායදායන් යන පල්ලි 196ක් තියෙනවා. මේවා පිළිබඳත් ආරක්ෂාව සහතික කරන්න ඕනේ කියලත් මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම තව කරුණක් ඉදිරිපත් කරන්න කැමැති, දැන් අපේ මේ බෝම්බ සිද්ධියේ කවුද වගකීම අරන් ගෙදර ගියේ? පොලිස්පතිවරයා නිවාඩු අරලා තියෙනවා, ආරක්ෂක ලේකම්වරයා ගෙදර යවලා තියෙනවා. හැබැයි අද තාවකාලික පොලිස්පතිතුමයක් පත් කරලා තියෙනවා. හැබැයි ඒකට නිසි ක්‍රමවේදයක් අනුගමනය කළා නැහැ. ඒක සභාපතිතුමනි, ඒ පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්යපරිපාටියේ පනත යටතේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ නීත්‍යානුකූලව මේ ක්‍රමය අනුගමනය කරන්නේ නැතුව මේ තාවකාලික වැඩබලන පොලිස්පතිවරයා පත් කරවීම මගේ මතකයට එනවා අර දින 52 අපිට වෙච්ච දේ. ඒ නිසා මේ පිළිබඳව ගරු මේ සභාවේ අවධානය යොමු කළා. ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගයන් අයන් ඉන්ද්‍ර අක්යන්න දක්වා පාවිච්චි කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම කටයුත්ත කිරීමටත් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. එසේ යොමු කරමින් මට මේ කාලය ලබා දීම පිළිබඳව ඔබතුමාටත්, ඒ වගේ අපේ පක්ෂයේ ඒ සංවිධායකතුමාටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින්, ඒ වගේම මේ අන්තවාදීන්ගේ ප්‍රවර්ධනය සඳහා යම් කිසි කෙනෙකුට නාලිකාවක්, ඒව නාලිකාව රූපහානි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගුවන් විදුලි වෙන්න පුළුවන්, අන්න ඒවා මේ ළඟකදී දීලා තියෙනවනම් ඒ පිළිමලවත් ගරු මේ සභාවේ අවධානය යොමු කරලා අන්න ඒවායින් ප්‍රවර්ධනය ත්‍රස්තවාදය සඳහා යොදවලා තියෙනවනම් ඒ පිළිමලවත් සම්පූර්ණයෙන්ම ක්‍රියාමාර්ගය ගන්නයි කියලා ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට තැපැල් හා මුස්ලිම් ආගම කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය අබ්දුල් හලීම් මැතිතුමාට ඔබතුමාට විනාඩි 8ක පමණ කාලයක්
තියෙනවා. මුලසන හොබන ගරු මන්ත්‍රීතුමනි, අවස්ථාව ලබා දී සම්බන්ධ මගේ ස්තුතිය පුද කරන සිටිනවා. පසුගිය 21 වෙනි දින පාස්කු ඉරිදා දිනේ ඇති මිනිස් ඝාතනය නිසා, එම මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාව නිසා අද සාමකාමී ඉතා සාමකාමී ජීවන රටාවක් තිබිච්ච අපේ රටේ සියලුම දේවල් කණපිට හැරෙන බව අපි දැක්කා දකිනවා. අපේ රටේ ජන ජීවිතය ක්‍රමක්‍රමයෙන් යථාතත්වයට පත්වන තිබෙන මේ අවස්ථාවේ විශේෂයෙන් අපේ රටේ දේශපාලක නායකයන් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ශ්‍රීමත් ගරු නායක නාහිමිවරු, අද රදගුරු ගරු කර්ණතුමා, හින්දු මුස්ලිම් නායකවරුන් කල ප්‍රකාශවී එතිවෙනට තිබුණු ඉතාමත් භයානක තත්ත්වය මඟහැරන බවයි මා විශ්වාස කරන්නේ. එනිසා ඒ සිල් දනට මගේ ස්තුතිය හා ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. එවගේම අපේ රටේ ආරක්ෂාංශය ක්‍රියා කරන ආකාරය කාගෙත් පැසසුමට ලක්වමින් පවත්වන බවත් මා සඳහන් කළ යුතුයි. මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉතාමත් කෙටි කාලය තුළ මේ ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ පිරිස අත්අඩංගුවට පත් කිරීමට සමත් වීමත් අපේ ආරක්ෂක අංශය කෙරෙහි අපේ විශාල විශ්වාසයක්
මන්ත්‍රීතුමා
එතුම බව
අපේ දිස්ත්‍රික්කයේ ගරු ඇමැත්තුමනි, තමුන්නාන්සේ තා හරබර දේශනයක් කරන තමුන්නාන්සේගේ මම දැක්කා පෞගිය වේලාවක ජනමාධ්‍ය තුලින් මේ කඩු ගැනලා තියෙන්නේ සොහොන් භූමි සුද්ධ කරන්න කියලා ඔබතුමාට කොච්චර
ගරු මන්ත්‍රීතුමා ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි, ඒක ප්‍රශ්නයක් ඔබතුමා අහන්න. ඔබතුමා ගරු ඇමැත්තුමා ගරු ඇමැත්තුමා කතා කරන්න ඒකට උත්තර දෙයි. ඉතින් ඔච්චර අහන්න ඕනේ
නැහැ
මුලාසනේ. ගරු ආනන්ද මන්ත්‍රීතුමා ඔබතුමා කරුණාකරලා බාධා කරන්න එපා. ගරු ඇමැත්තුමා
එනිසා මා ආරක්ෂාංශයට සිල් දානටම මගේ ස්තුතිය සාකද කරනවා. ඒ වුණත් මම උත්තර දෙන්නම් මේ කතාව පස්සේ කරන්න. ඒ වුණත් අපේ රටේ සමහර මාධ්‍යයන් ක්‍රියා කළ ආකාරය අපිට අනුමත කරන්න බෑ. අපේ රටේ මාධ්‍ය නිදහස තිබුණාට රටේ මුළු ජන ජීවිතයටම බලපාන යම් ප්‍රශ්නක් ඇති වුණාම විශේෂයෙන් රට තුළ තිබෙන මාධ්‍ය ආයතනවල ඉතාමත් වගකීමකින් කටයුතු කිරීම වැදගත් වෙනවා. රට තුළ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නය තවත් වෙඩි කරන්නේ නැතුව පොහොර දමන්නේ නැතුව ගින්න නිමා ගන්න තමන්ගේ ප්‍රවෘත්ති වාර්තා කිරීම කළොත් ප්‍රශ්නය විසඳීම සඳහා සාමකාමී පරිසරයක් ඇති කිරීම සඳහා තමන්ගේ වාර්තාකරණය කිරීම වැදගත් කියමා හිතනවා. පසුගිය දවස්වල මගෙන් පුංචි වැරදීමක් කටවැරදීමක් සිදු නිසා විශාල මාධ්‍ය ආවරණයක් ලබා දුන්නා. ඒ වෙලාවේ මාධ්‍ය පිරිස ගානාවක් එකවරටම ප්‍රශ්න ගානාවක් ඉදිරි මගෙන් ඇසුවා. මට හරියාකාරව උත්තර දෙන්න පවා අවස්ථාව ලබා දුන්නේ නැහැ. මේ කඩු කතාව අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ මම කියන්නට උත්සාහ දැරුවේ ආරක්ෂා අංශයේ පරීක්ෂණය අවසන් වෙනතුරු ඒ ගැන මට ප්‍රෝකථනයක් දැනට බැරි බවයි. මගේ කටවැදීමකින් යම් කෙනෙකුට සිත් අවුලක් නැත්නම් සිත් වේදනාවක් ඇති වුණා නම් මා ඒ ගැන මගේ කනගාටුව මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. එම ප්‍රකාශයෙන් තෙක්කම සමහර අය මට දේශපාලන වශයෙන් මඩගස්සනට පටන් ගන්න තිබුණ බව මොහොත ආකාරව දන්නවා. නමුත් සිංහල සහෝදර ජනතාව මාගෙනත් මගේ පවුල් පසුබිම සම්බන්ධයෙන් අපේ දේශපාලන ඉතිහාසය සම්බන්ධ හොඳ ආකාරයෙන්ම දන්නවා. අපි සිංහල ජනතාව සමඟ කොයි ආකාරයෙන්ද ආශ්‍රය කළේ කරනද කියා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ඇසූ කියාදී. ඒ කෙසේ වෙතත් කාලය අවසන් නිසා මම කරුණු දෙකක් සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එකක් තමයි මගේ මිත්‍ර දයශ්‍රී ජයශ්‍රීකර මහත්මයා පසුගිය කාලයේ මාධ්‍යට කළ ප්‍රකාශය. ඔහු මාධ්‍යට කියා සිටියා මගේ නම සඳහන් කරමින් මම නුවර ප්‍රදේශයේ පල්ලි 400ක් කර පමණ ආරම්භ කිරීමට අනුමති ලබා දුන් බව. ඒ වගේම තව්හීද් කියන පල්ලි මහනුවරේ 50ක් පමණ පිහිටවීමට අනුමති ලබා දුන් බවයි ප්‍රකාශන. මේ ප්‍රකාශය ඉතාමත්ම අසත්‍යයි, පදනම් විරහිත බව මම තරයිම කියා සිටිනවා. දෙපාර්තමේන්තුවක ලියාපදිංචි කටයුතු කිරීම කොළේ වහලා කරන්න පුළුවන් කියලා ම හිතන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් කාටත් හිතන්න බෑ. මම කියපු ලියාපදිංචි පල්ලි සංඛ්‍යාව විශ්වාස කරන්න බැරි නම් දෙපාර්තමේන්තුවට ගොස් හෝ එහෙම නැත්තම් තොරතුරු දැනගැනීමේ 58 එම විස්තර ලබා ගන්න කාටත් හැකිවේ. ඒත් එක්කම විශේෂම ඊයේ කෙහෙලේ රමුකල්ල මැතිතුමා ඉතාමත්ම ආවේගශීලී කතාවක් කළා මේ පාර්ලිමේන්තුවේ. ඉතින් එක අවස්ථාවකදී තුමා කිව්වා මේ පොලිසිය විසින් කරන මෙහෙයුම් කටයුතු වලදී එතුමා දිගන ප්‍රදේශයත් එවගේම මහනුව අකුරණ ප්‍රදේශ සසඳා කතා කිරීමේදී එතුමා කිව්වේ විශේෂයෙන්ම දිගනදී සිද්ධියේදී ඒ අය ත්‍රස්තවාදී ඒ පනති අඩත්වන ආකාරයෙන් ඒ කටය නඩු ගොනු කළ බවයි.
කරු ඇමතුමා තව විනාඩියක පමණ කාලය ඔබතුමාට
තියෙනවා. එවගේම අකුරණ ප්‍රදේශයේ ප්‍රතිච්ඡ සිද්ධිය මා හිතන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් නෙවෙයි, ත්‍රස්තවාදයක් නෙවෙයි, ත්‍රස්ත ක්‍රියාවක් නෙවෙයි. ඒ අය සෝදිසියෙන් ලබාගත්තේ ඉතාමත්ම සුළු සුළු දේවල් තමයි පොලිසියට හොයාගන්න පුළුවන් වුණේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් විශේෂයෙන්ම කුස්සිවල පාවිච්චි කරන පුංචි පිහ, එවැගේම ප්‍රෙෂර් ගැන පරීක්ෂා කරන මැෂිම, එවැගේම මේ ලේ පරීක්ෂා කරන මැෂිම වගේ පුංචි දේවල් ඒවල් තමයි එදා පොලිසිය ඒත් බොහෝ දිනාව උසාවියට ඉදපත් කළයි නිදහස් කළේ. නමුත් විශේෂම එක අවස්ථාවක් වුණා කෙනෙකු ගාව මේ තුවක්කුවක් තිබුණා. ඒ තුවක්කුව කාලයක් හිතුමා ලයිසන් අරන් තිබුණාට පසු කාලීනව අරන් තිබුණ නැහැ. ඒ සම්බන්ධව නඩු පැවරීමක් සිදු වෙලා තියෙනවා. නමුත් දිගන සිද්ධිය අපි කවුරු දන්නවා ඒක තනිකරම ත්‍රස්තවාදී ප්‍රහාරයක්. විශේෂයෙන්ම පල්ලිවල ගිනි තියලා ඒ වගේම කඩවල් ගිනි තියලා මංකොල කාලා
ඒ වගේම
තව එක මිනිත්තුවක් කාලා ඒ වගේ පොලිසිය ඉදිරිපිට දවල් වරුවේ වෙච්ච සිද්ධිය අනිවාර්යයෙන්ම ත්‍රස්ත ප්‍රහාරයක් නිසා පොලිසිය තමගේ රාජකාරිය විශේෂයෙන්ම ත්‍රස්තවාදී පනත යටතේ ඒක යොමු කළා. එකයි ඇත්ත සිද්ධ වුණේ. සා මේ දෙකම මම හිතන්නේ සිද්ධි දෙකක්. මේ දෙක එක කරන්න බෑ. සා මේ කැලේ රමුකැල මැතිතුමා මම දන්නේ මගේ මිත්‍රයෙක්, ඒ වගේම මුස්ලිම් ජනතාවත් එක්ක ආශ්‍රය කරන කෙනෙකු හැටියට. එතුමා මේ ප්‍රකාශය ඇත්තම පුදුමයටපත් වුණා. ඒ වගේම මේ අවස්ථාවේ මම කියන්නට ඕනේ අද සිළුම ජනතාවගේ අවධානය මුස්ලිම් වරුන් දිහා දැන් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් වරුන්ගේ ක්‍රියාකලාපයේ සම්බන්ධ දැන් හැමෝම හොයා බලියවා. ඒක ඉතාමත් හොඳයි. මුස්ලිම් ආගම කියන්නේ ඉතාමත් විවෘත ආගමක්. ඒ වගේම අපේ ආගම කිසිසේත් ත්‍රස්තවාදයේ අනුමත නොකළපු ආගමක්. ඒ වගේම විශේෂයෙන්ම මේ මද්රසා ගැනත් අද කතා වෙනවා. මේ මද්රසා වලින් සමහර ත්‍රස්තවාදයේ උගන්වන බව සමහර අය මතය දරනවා. එහෙම නෙවෙයි, කෙටියෙන් කියනවා නම් මද්රසාවල අහිංසාවාදීයි ඒ සම්බන්ධවයි උගන්වන්නේ. නැත්තම් හිංසාවාදී නෙවෙයි, අහිංසාවාදී තමයි ඒ මද්රසාවලින් උගන්වන්නේ. ඒ නිසා ගොඩක් දැන් අපේ කාන්තාවන් පළඳින මේ බුර්කා සම්බන්ධව එවැගේම නිකාබ් සම්බන්ධව පසුගිය කාලේ ගොඩක් කතිකාවක් ඇති වුණා. ඒ සම්බන්ධ දැන් නිවර්දි තැනට අපි ඇවිත් ඉන්නවා. අපිත් ඒක අනිවාර්ය කරලා නැහැ. විශේෂයෙන්ම පසු කාලේ සමහර අය පමණයි ඒ බුර්කාව නැත්තන් නිකාබ් ඇද්දේ. ඒ දැන් එහෙල අපි වැලකී සිටද අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නමුත් අපි පුංචි ප්‍රශ්නයක් කන ප්‍රශ්නේ මා හිතන එකත් විසඳලා හමාරයි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනා ඉතාමත්ම කෙටි කාලය තුල මේ මද්රසා සියල්ලම අපේ නීතිගාන මාර්ගයට ගේන්න විශේෂම ඒ සම්බන්ධ විශේෂ පනතක් ගෙනල්ලා මේ මද්රසා පාලනය කිරීම සඳහා ඒ වගේම විවිධ භාවයේ යුතුව මේ මද්රසා පවත්වා ගන්න යාම සඳහා අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන්න. ඒ වගේම පල්ලි විශාල පිරිසක් ව්‍යාපදි කරගෙන දිනවා. ඒක විශේෂ හේතුවක්. විශේෂයෙන්ම මගේ අධ්‍යක්ෂින් තුල මේ පල්ලිවල මම විතින් විතම ව්‍යාපදි කරන ඉල්ලීමක් කළේ විශේෂයෙන්ම පසුගිය කාලේ දිගන මහනුවර ප්‍රදේශයේ තිබ්බ සිද්ධියේදී අපි පල්ලිවල අපි ගිනි තැබුවාට පස්සේ පල්ලි කැඩුවාට පස්සේ අපි
ගරු අමාත්‍යතුමා
අසත්‍යත්වයට පත් වුණාට පස්සේ
කාලේ අවසානය වැඩිනුත්
මිනිත්තුක් පස්සේ අපි අසරණ වෙච්ච අවස්ථාවේදී අපිට අන්තිමට යන්න තිබුණේ උසාවියේ කරා. උසාවියේදී අපෙන් අහන විසරම ප්‍රශ්න තමයි අහවල් පල්ලිය ලියාපදි පල්ලියද කියලා ප්‍රශ්නයක් මතු වුණා. ඒක ඒ වෙලාවේ අපේ පල්ලි බොහොමයක් ලියාපදි නොකරපු නිසා අපිට සාධාරණයක් එදා ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා තමයි මම මේ අමාත්‍ය ධුර බාරගත්තට පස්සේ සීලම පල්ලි ඉතාමත්ම ඉක්මනින් ව්‍යාපාරික ඉල්ලීමක් කරේ. මම ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ බහු ජාතික විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවත් එක්ක ඉතාමත්ම සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් ආකාරයට අපි සිරුම දේවල් අපි වෙනස් කරලා අපි හැමෝම සහෝදරයන් ජීවත් වෙන පුළුවන් පරිසරයක් ඇතිවීම සඳහා අපි මගේ අමාත්‍යංශයෙන් කළ යුතු කාර්යය සියල්ලම කරන අපි ඉදිරිපත් කරන බව මතක් කරමින් මානෙල ස්තුති.
ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මිලඟට ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක්
මම ස්තුතියි මුලාසනේ මන්ත්‍රීතුමනි. මේ ව්‍යසනය සිද්ධ වෙලා අදට දින 20ක් වෙනවා. තාම මීගමුව ප්‍රදේශයේ ජීවත් වෙන මම ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ කතෝලික ජනතාව මේ පත් වෙලා තියෙන සෝචනීය තත්වෙන් මුදා ගන්න ආණ්ඩුවට බැරුව ගිහිල්ලා තියෙනවා. එක ආණ්ඩුවක් නෙවෙයි ලෝකය දකින්නේ අද ලංකාව තුල ආණ්ඩු දෙකක් තියෙනවා කියලා. එකක් ජනාධිපතිගේ ආණ්ඩුව අනිත් එක අගමැතිගේ ආණ්ඩුව. ආණ්ඩු දෙකක් තිබිලත් මේ ව්‍යසනයෙන් මේ රට ගලව ගන්න ඒ කතෝලික ජනතාව පත් වෙලා තියෙන ඒ අසහනකාරී තත්වෙන් මුදව ගන්න විදියක් නැහැ. අපිට පේනවා එක එක්කෙනා එක එක තැන්වල ගිහිලා සම්දර්ශන නම් පෙන්නනවා. කාත්තං කුඩි ගිහිලා සම්දර්ශන පෙන්නවා එක කට්ටියක්. සයිද මරු ගිහිලා සම්දර්ශන පෙන්නවා තව කට්ටියක්. කටුව පිටියට කොච්චි කඩේට ගිහිලා සම්දර්ශන පෙන්නවා තව කට්ටියක්. ඉතින් මේ සම්දර්ශන පෙන්නILLක් මිසක් රටේ ජනතාවට සහ මුස්ලිම් ජාතීන් අතර මේ ඇතිවේගන යන අසමගිය සහ සිංහල කතෝලික බෞද්ධ මේ සියලු දෙනා එකතු කරලා කරන වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වෙනවා. මේ නීති රීති හැදෙනවා අපි දැක්කේ නැහැ. ඒ නිසා අති උතුම් කාඩිනල් හිමිපාණන් ප්‍රසිද්ධිය පැහැදිලි කරලා කිව්වා තාම සතුරුදායක තත්ත්වයක ආරක්ෂාව නැහැ මීගමුවේ. තාම මේ මීගමුවේ කඩු කිනිසි කැති පොළු තුවක්කු බෝම්බ තියාගත්තු පුද්ගලයෝ හරියට පරීක්ෂා කරලා නැහැ කියලා. මේ පරීක්ෂා කරන කටයුතු කිසිම ආගම් ભેදයකින් තොරව ಜಾති ભેදයකින් තොරව කරන්න මීගමුවේ විශේෂයෙන් කියන ඉල්ලීම කාඩිනල් උතුමාණන් පැහැදිලිවම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් රටේ ජනාධිපතිවරයාටත් රටේ පාලන අධිකාරියටත් කිව්වා. හැබැයි අපි දැක්කේ නැහැ සිද්ධ වෙනවා. දැන් අර තම කර්මාන්ත ශාලාවේ අතනංගුඩ ගත්තු පුද්ගලයෝ දවස් 4න් 5න් නිදාස් කරනවා. දැන් අර වනාත විල්ලුවේ මීට කලින් අතනංගුඩ අරගෙන මාස 3ක් රඳවගෙන ප්‍රශ්න කරන්න. ඒ මාස 3ක් රඳවගෙන ප්‍රශ්න කරන්න අතනංගුඩ ගත්තාම දවස් 3න් 4න් අපදෙනවා. ඒ දවස් 3න් 4න් අපදෙන්නේ නැතුව වනාත විල්ලුවේ අතනංගුඩ ගත්තු පුද්ගලයෝ අද වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත වෙලා හිටියනා. අද වෙනකම් ප්‍රශ්න කරමින් ඒ ප්‍රශ්න වලට උත්තර හොයමින් හිටියනම් අද කටුව පිටියේ ජනතාව වන්දි ගෙවන්නේ නැහැ මූලාසනේ මන්ත්‍රීතුමනි. මේ නායකයෝ හොයන්නේ නැත්තේ ඒකයි. මේ නායකයෝ මේ පක්ෂ හදාගෙන මේ පක්ෂවල ඡන්ද බලාගෙන මේ රටේ ජනතාව අද බොහොම්බ වලට එහෙම නැත්නම් අසරණ භාවයට පත් වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තය අර මගී ප්‍රවාහන කර්මාන්තය එදිනෙදා කර්මාන්ත එදිනෙදා ජීවන වෘද්ධිය එදිනෙදා ජීවත් වීමේ අයිතිය අද නැති කරලා තියෙනවා. අද පාසල් වලට දරුව 3-4000 යන පාසල් වල ළමයි ඉස්කෝලේට එන්නේ 20යි 25යි. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේක ලොකු ව්‍යසනයක්. මේක මෙහෙම සුලුවට තකන්න එපා.
රටේ නායකයන්ගෙන් අපි ඉල්ලනවා අද වෙද්දි ත්‍රස්තවාදී පනත එහෙම නැත්නම් අද වෙද්දි ත්‍රස්තවාදී පනතක් ගැන අගමැතිවරයා කතා කරනවා අගමැතිවරයා පාර්ලිමේන්තුවට ආපු දා ඉඳන් වංචාව කෙරුවේ අගමැතිවරයා එදා කතා කරලා අර බැඳුම් කරේ බැංකුවේ මුදල් ටික ගන්න අමාත්‍යංශ වෙනස් කෙරුවා මුදල් අනපනත් වෙනස් කෙරුවා ඒ මුදල් අනපනත් වෙනස් කරලා බැංකුව මංකොල්ල කෑවා 19 වෙනි සංශෝධනය ගෙනල්ලා සදාකාලික පාර්ලිමේන්තුව තියාගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් අගමැතිවරේ හදාගත්තා ඒ වගේම විදේශීය සම්බන්ධතා තියෙන ක්‍රමවේදයන් වෙනස් කරලා
ගරු මන්ත්‍රීතුමා විනාඩියක පමණ කාලයක්
ගරු මන්ත්‍රීතුමනි තාම විනාඩි 3යි ගත වුණේ මගේ කතාව නවත්තන්න උත්සාහ කරන්න එපා විශේෂයෙන් අපි තේනුක මන්ත්‍රීතුමා මට විනාඩියක් දෙනවා චානක මන්ත්‍රීතුමා විනාඩියක් දෙනවා විනාඩි 7ක් මට ඒ නිසා තියෙනවා කරුණාකරලා ඒක පරීක්ෂා කරලා බලන්න කියලා ඉල්ලනවා මම කතෝලිකයෙක් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මම මේ ජනතාව ගැන වගකීමක් දරන්න ඕනේ ප්‍රදේශයේ පුද්ගලෙක් ඒ නිසා මම කරුණාකරලා කියනවා ආණ්ඩුවට කාඩිනල් තුමා කියපු දේ අහන්න බැරුව ගියා ආණ්ඩුවට මහානායක ස්වාමින් වහන්සේලා කියන දේ අහන්න බැරුව ගියා ආණ්ඩුවට ජනතාව 80000ක් 90000ක් ඡන්ද දීලා යොපු ඒ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා කියන දේ අහන්නත් චුට්ටක් හරි අවස්ථාව ලබා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා ඒ නිසා මේ අද දැන් ගෙනල්ලා තියෙනවා ප්‍රති ත්‍රස්ත පනත බහුබූත මොකක් හරි අලකලංචියක් මේ රටට ගෙනත් දානවා මොකක් හරි අලකලංචියක් ගෙනත් දාගෙන කටයුතු කරනවා අපි දැක්කම අප දැන් තියෙන්නේ මන්ත්‍රීවරු එක්ක කතා කරා පහුගිය අයවැයේදී අපි දැක්කා අගමැතිතුමා හකීම් මහත්තයාට දුන්න මේ දොළපිදේනිය දුන්න බිලි පූජාව හකීම් මහත්තයා ඉල්ලුවා කල්මුණේ උතුරු ප්‍රදේශයේ ඒ පරිපාලන බලයෙන් කොටසක් මුදල් බලය ඉඩම් බලය එතුමා ඉල්ලුවා ඒක දුන්නා ඒකට විරුද්ධව TNA මන්ත්‍රීවරු ඡන්දේ දුන්නේ නැහැ ඔන්න ඕවා පරීක්ෂා කරන්න රටේ ජනතාව මේවා දැනගන්න ඕන රටේ භූමිය පාවා දීලා 2000 කොටියට ලියලා දුන්නා ඊට පස්සේ මුස්ලිම් ජනතාව ඉල්ලනේ ඒ විදිහට කටයුතු කරා මේ පාවා දීලා මේ රට මේ බල අරගලය තුල ගෙනියනවා අගමැතිවරයා ජනාධිපතිවරයා මේ සියලු දෙනා මොකක්ද මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න රටේ ජනතාව ආරක්ෂා කරගන්න
ගරු මන්ත්‍රීතුමා කාලේ අවසානයි
නෑ වැඩක් නෑ ගරු මන්ත්‍රීතුමනි
නෑ එහෙම දෙන්න බෑ කරුණාකරලා විනාඩි 3
හතක් තිබුණා
නෑ නෑ එහෙම වෙලාවක් මෙතන සටහන් වෙලා
නෑ
ඔබතුමාගේ කාලේ අවසන් කරන්න කරුණාකරලා
බෝම්බ කෑලි තියෙන දරුවෝ ඉන්නවා ගරු මන්ත්‍රීතුමා මගේ වෙලාව මම විනාඩිය දෙන්නගෙන් අරගත්තු නිසා ඉල්ලන්නේ
ගරු නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ගරු නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා
දැන් විනාඩි 4යි තියෙන්නේ මන්ත්‍රීවරුන්ට කරුණාකරලා මේකට අහුම්කම් දෙන්න. විනාඩි 5න් අනිත් මන්ත්‍රීවරු ප්‍රකාශ කළා නැහැ ඔබතුමාට කාලය දෙන්න කියලා. කවුරුවත් ප්‍රකාශ කළා නැහැ. ඔව් එලා එතුමගේ නම නැහැ මේක සටහන් වෙලා.
නෑ නෑ. කවුද නැහැ. කොට ඇත්තේ නැහැ. නෑ කිසිම අසාධාරණයක් නැහැ.
චානක මන්ත්‍රීතුමාගේ වෙලාව කපලා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාට දීලා තින්නේ. තමා වෙන්න. කරුණාකරලා පොයින්ට් ඔෆ් කතා අවසන් කරන් තමුන්නාංශ වැඩිපුර වෙලාව ගත්තා බාධා කරන්න එපා ඕඩර් ප්ලීස් බාධා කරන්න එපා නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා කතා කරන්න හරි කතා කරන්න විනාඩි භාගයක් කතා අවසන් කරන්න විනාඩි භාගයක් දෙන්න පුළුවන් ඔබතුමාට විතරක් විශේෂ වරප්‍රසාද දෙන්න බෑ මන්ත්‍රීතුමා නෑ 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 ඒක ඒක එහෙම එහෙම මූලාසනයට නියෝග දෙන්න එපා කරුණාකරලා මූලාසනයට නියෝග දෙන්න එපා ඔබතුමා කරුණාකරලා නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා කතා කරන්න ඔබතුමාගේ වෙලාව නැත්නම් ඔබතුමාගේ වෙලාව අවසන් වෙනවා විනාඩි 2යි තියෙන්නේ තව
ඔබතුමාගේ වෙලාව නැති වෙනවා මට කරන් දෙන්න නැහැ
ගරු මුලාසනේ මන්ත්‍රීතුමා මම මෙතන ඉඳලා මගේ වෙලාව ගැන හදනවා
නෑ ඔබතුමාගේ වෙලාව ගත්තා මේ මන්ත්‍රීතුමා මම ඔබතුමාට දෙන්න
තියාගෙන ඔබතුමාම
කතා කරන්න එහෙම මුලාසනේට නියෝග දීලා මේ මුලාසනේ දේවල් අහන්න නැතුව කරුණාකරලා වැඩ කරන්න එපා
දැම්වත් විනයානුකූල වැඩ කරන්න පහුගිය කාලේ ඒව අමතක කළා හරි නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4ක පමණ කාලයක් තියෙනවා
මන්ත්‍රීතුමා මට විනාඩි 5ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා මට විනාඩි 5ක් කාලයක් තියෙනවා මේ
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. ඒක වෙලාව ගන්න. ඒක ආණ්ඩුපක්ෂ විරුද්ධ පක්ෂ සංවිධායකර කියලා වෙලාව ගන්න වැඩිපුර විනාඩි 5යි ඔබතුමාට තිබුණේ ඔබතුමාට විනාඩි 5යි තිබුණේ දැන් විනාඩි 8ක් කරන් තියෙනවා
හරි කතා කරා
කරුණා කළා මට දෙන්න බෑ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා දෙනවා නම් මම දෙන්නම් විනාඩිය නැත්නම් ඔබතුමාගේ වෙලාවත් කැපෙනවා
අරු මන්ත්‍රීතුමා මේ මට මගේ වෙලාව මෙතෙන්දල ගණනය කරන්න ඔබතුමයි ගරු ඉන්දිකන් රුද්දු මන්ත්‍රීතුමාට වෙච්ච සාධාරණ ඔය කතා
කරේ එතුමා විනාඩි 5ක කාලයක් දුන්නේ විනාඩි 7ක් දුන්නේ එතුමාට හරි කතා කරන්න ඔබතුමා
ගරු සභාපතිතුමනි මේ මොහොත ඉතාමත් රටේ මිනිස්සු ඉතාමත් අපේක්ෂා භංගත්වයට ඒ වගේම දැඩි බීතියට සහ මේ මොහොත දෙඩි අසරණතාවයට පත්වෙච්ච කාල සීමාවක් අපි මේ ගත කරමින් ඉන්නේ. ගරු සභාපතිතුමනි අපේ රටේ මිනිසුන්ට මේ ලෝකයේ කිසිම කෙනෙකුට නැති ප්‍රශ්නාවලියක් සහිත මිනිසුන් තමයි අපේ රටේ ඉන්නේ. අපේ රටේ මිනිසුන්ට වැඩට යන්න කෝච්චියට ගියාට කෝච්චිය නැහැ, බස් එක නැහැ, බේත් එක ගන්න ඉස්පිරිතාලෙට ගියාට බේත් එක නැහැ. නීතිය ළඟට ගියාම රැකවරණය සාධාරණත්වේ නැහැ. ඒ අතරේ පාරට බැස්සහම ජීවත් වෙන අයිතිය නැති රටක් මේ මොහොතේ අපි පත් වෙලා ඉන්නේ. කොයි වෙලාවේ මරණය අත්වෙයිද කියලා දන්නේ නැති රටකයි මේ රටේ මිනිස්සු ඉන්නේ. මට මතකයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මගේ පළවෙනි පාර්ලිමේන්තු කතාවෙත් කිව්වා කවදා හරි දවසක සමහර වෙලාවට අපිට ආපහු සරයක් බැරියර් මැදින් මේ පාර්ලිමේන්තුවට එන්න වෙයිද දන්නේ නැහැ කියලා. මේ අවුරුදු 4කට කලින් ගරු අමතුමා හැබැයි මේ සීමාව ඇතුලේ අපි මේ වෙලාවේ කළ යුතු දේ තමයි මේ ප්‍රශ්නය වෙච්ච ප්‍රශ්නේ නිවැරදි අවබෝධ කර ගැනීම. මං අහනවා මේ වෙලාවේ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නේ නිවැරදිව මේ මොහොතේවත් අවබෝධ කරගෙනද තියෙන්නේ මොකක්ද උනේ කියලා ආණ්ඩුව දැනගෙනද තියෙන්නේ කවුද මේකට සම්බන්ධ කියලා හරියට හොයාගෙන තියෙන්නේ නෑ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම මේ වෙලාවේ චෝදනා කරනවා ආණ්ඩුව ඇතුලේ යමතිවරු ඉන්නවා මේ ආණ්ඩුව ඇතුලේ යමතිවරු ඒ යමතිවරෙක් තමයි හමුදා පතිවරයාට නියෝග දෙන්නේ අත්තරංගුවට ගත්ත පුද්ගලයා නිදහස් කරන්න කියලා හමුදා පතිවරයාට නියෝග දෙන්න තරම් මේ ආණ්ඩුවේ ඉන්නවා මේ ආණ්ඩුවේ ඉන්නවා. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මගේ තියෙන විනාඩි පුංචි විනාඩි ගානේ මම මතක් කරන්න කැමතියි. මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ සැමට සමාන වූ නීතිමය රැකවරණයක් මේ රටේ මිනිස්සු ඉල්ලනවා. සැමට සමාන වූ නීතිමය රැකවරණයක්. නමුත් අපේ රටේ මිනිසුන්ට එක පැත්තකට ගියාම එක නීතියක්, නැගෙනහිරට ගියාම එක නීතියක්, දකුණට ආවහම තව නීතියක්. නීති දෙකක්. ඒකම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මේ වර්තමාන තත්ත්වය දිහා බැලුවහම අපිට පේනවා මේ தත්ත්වය හරියට අවබෝධ කරගන්න නැතුව අපිට ඉදිරිය පිළිබඳව අවබෝධයක් කිසිසේත්ම ලබා ගන්න බෑ. මේ රට මේ පත්තලා තියෙන අඳුරු ඉරණමෙන් ගොඩ ගන්න නම් මේ අඳුරු කාල සීමාවෙන් ගොඩ ගන්න නම් අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි සියලු දෙනාම එකතු වෙලා ත්‍රස්තවාදයට එරෙහිව නියම වැඩපිළිවෙලක් හදන එක විතරයි. හැබැයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙක් අද දවසේම කතා කළා විපක්ෂයේ සහයෝගයෙන් මේ ත්‍රස්තවාදය නතර කිරීම සඳහා වුණේ කියලා. අපි කියන එක හිලාම එක අපි දෙන්න කැමති. නමුත් මේ ත්‍රස්තවාදයේ බිහි වෙන විදිය දිහා මීට අවුරුදු ගණනාවක් තිස්සේ අපේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කළා. නමුත් කනකට ඇහුණ නැති ගානට තමුන්නාසලා පහුගේ කාල සීමාවෙම කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 200කට අධික පිරිසක් මිය දෙන පිරිසක් බවට මේ වෙලාවේ පත් වුනේ. ඒකම ගරු මුලාසනයේ මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මම කියන්න ඕනේ මේ වෙලාවේ පහුගේ දවසේ තිබුණු තත්ත්වයත් එක්ක සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න ආණ්ඩුව යෝජනා කරද්දී ආණ්ඩුව කියද්දී පමුත් පෞගේ කාල සීමාව ඇතුළෙම මේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමා ඔතන එක කතාවකුයි මෙතන එක කතාවකුයි කරන්න බෑ තමුන්නාන්සලගේ කාලය කර්මලාකරණය කරන එක කරන්න මෙතන කතා කරන්න මට අවිලා විනාඩි 4ක් විනාඩි 4ක් විතර ඒක ඇතරල ඉවරලා ඒකේ කතා කරන්න දෙන්නේ නැහැ.
තමුන්නාන්සලයි මන්ත්‍රීතුමා ලැබිලා මෙතන බාද කරන්නේ. මේ
කතාව කතා කරන්නේ.
ඔබතුමා කතා කරන්නේ තමුන්නාන්සලයි මන්ත්‍රීවරු මෙතන
කතා කරන්නේ. ආණ්ඩුව අතර තියාගෙන හිටියා. පෝෂණය කළා.
ඒක වෙනම කතා කරන්නේ.
නමුත් මේ ආණ්ඩුව අපිට කතා දුන්නා. අපිට විනාඩියක් කතා විනාඩියක් කතාව දෙන විනාඩියක් කතා කරනවා මූලාසනේ විනාඩි 3ක් කතා කළා. සංවිධායක විදිහට නෙමෙයි කරු මන්ත්‍රීතුමා පුදුම අසාධාරණයක් එන්නේ මේ රටෙත් මෙහෙම අසාධාරණයක් එනවා සිංහල බෞද්ධයන්ට සිංහල මිනිහට අසාධාරණයක් එනවා අර පරංගි ඇවිල්ලා ගෙරියාමේ ඉදිල්ලුවා වගේ වැඩක් එන්නේ මේ ඡන්ද ලක්ෂ 10ක් නිසා මේ රටේ කෝටි ගාණක මිනිස්සුගේ තියෙන රැකවරණ නැති කරලා තියෙනවා රිෂාඩ් ඇමතුමා මෙතන ඉන්නවා මේ රට විනාශ කරලා දැම්ම රිෂාඩ් ඇමතුමාලා අන්තවාදයේ පෝෂණය කළා අවසානයේ තමුන්නාසලා අපිට කතා කරන්න ඉඩක් දුන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ දැන් ගරු ඇමතුමා තමුන්නාසම කියන්න තමුන්නාසල විනාශ කරපු රටේ අපි ජීවත් වෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙතනින් එහාට මේ රටේ මිනිස්සුන්ට නිදහස්ව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්නේ කොහොමද කියලා මේ දවස් තුනේම කතා කළේ නැහැ.
මේ දවස් තුනේම කතා කළේ නැහැ. 13 වෙනිදා බෝම්බ පිපිරෙනවා කියලා තියෙනවා. 13 වෙනිදා. අපේ බුද්ධාංශ කියලා තියෙනවා, අපේ ආරක්ෂක අංශ කියලා තියෙනවා. නමුත් කොහේවත් අරක මේ රටම හරියට සර්ච් කළේ නැහැ. මම යෝජනාවක් ඉදිරි කරනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. පුළුවන් නම් පාසල් පටන් ගන්න විදියක් නැහැ. සංචාරකයට මේ රටට එන්න විදියක් නැහැ. කිසි කෙනෙකුට විශ්වාසයක් නැහැ. මුස්ලිම් ජනතාව සමග තියෙන අවිශ්වාසය බිඳි පලිදුවීම හරි ගිහිල නැහැ. ඒ නිසා දවස් තුනක්වත් මේ රට රැඳිරි නීතිය දාලා හරි කොනක ඉඳගෙන කොළඹ ඉඳලා සංගමන් කන්දටත් දෙවුන්දර තුරු ඉඳලා පේදුරු තුරුටත් හරි විදිහට මේක ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරලා රටේ මිනිසුන්ට නිවැරදි ආකාරයේ යහපත් විදිහට කිසිදු ආකාරයක සැකයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් අපේ රටපිටාවක් හදන්න.
තව විනාඩියක් ගරු මන්ත්‍රීතුමා. තව විනාඩියක් කාලයක් පමණයි තියෙන ඔබතුමාට.
ටයිම් වෙලා නිවැරදි ආකාරයේ කරන්නවත් අඩුතර මේ කරන්න. අපිට කතා කරන්නවත් අඩුතර මේ ටයිම් එකක් මේක දෙන්න නැහැ. දුන්න ටයිම් එකේ තමුන්නාසෙ කතා කරගෙන හිටියා.
තේනුක විධානගමගේ මන්ත්‍රීතුමාට විනාඩි 5ක පමණ කාලයයි තියෙන්නේ.
ඔබ සුදී මන්ත්‍රීතුමනි අපේ කාලය නිසියාකාර කළමනාකරණය කරලා දෙන්න කියන පළවෙනිම ඉල්ලනවා. ඒ වගේම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරනවා. ඒ වගේම පෞගේ 21 වෙනිදා මේ රටේ වෙච්ච ඛේද වාචකයේ රටේ ජීවිත නැති වෙච්ච ජනතාවට අපේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ රෝගාතුර වුණු ඒ සියලු දෙනාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා. අපිට කාලය වෙන් වෙලා තියෙන බොහොම කෙටි වෙලාවක් හින්දා මූලාසාරණුර මන්දතුමනේ ඊයේ දවසේ මාධ්‍යයට වාර්ණ නියෝගයක් ගෙනලා තියෙනවා. සියලු හවු වෙන කඩු කිනිසි දේවල් වගේ දේවල් පෙන්වන්න එපා, මාධ්‍යර කියන්න එපා කියලා කියන. ඉතින් අපි ඊයේ හව දවසේ දැක්කා එක කණ්ඩායමක් මාධ්‍ය මේකක් තියලා කියනවා එක ගෙදරක කඩුවක් තිබ්බට කමක් නැහැ කියලා. ඒත් අපි අහන්න කැමති මේ රටේ ගෙවල් ලක්ෂ 52ක් තියෙනවා. ඒත් මේ ගෙවල් ලක්ෂ 52 තුලම එක කඩුව ගන්න තියාගත්තොත් මේ රටේ කඩු ලක්ෂ 52ක් තියෙනවා. ඒත් අපි අහන්න කැමති එක දරුවෙක් ඉන්න පවුලකට කඩුවක් තිබ්බනම් දරුවා 3-4 දෙනෙක් ඉන්න ගෙයක් පියෙක්ට ගෙදරකට ඊළඟට ඉල්ලීමක් කරයි. එහෙනම් අපිට පිස්තෝලයක් දෙන්න, එහෙම නැත්නම් අපිට තුවක්කුවක් දෙන්න කියන ඉල්ලීම කරයි. එහෙනම් අපි මේ රජයට කියනවා මෙවැනි දේවල් වහම නවත්තන්න, රටේ ආරක්ෂාව වැඩි කරලා නැවත වතාවක් මේ රට සුරක්ෂිත රටක් බවට පත් කරන්න කටයුතු කරන්න කියන එක අපි මතක් කරනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ අපි සියලු දෙනාම රටේ ජනතාව අපි කෑ ගහනවා, ඉඩම ගැන කතා කරනවා, අන්තවාදී ලෙස ආරම්භ කරපු පල්ලි විශ්වවිද්‍යාල ගැන අපි කතා කරනවා. ඒ අපිට මගහැරිච්ච දෙයක් තියෙන මුලාසන අඳුර මන්ත්‍රීතුමනි, ඒ තමයි රටේ වැදගත්ම කාරණාව තමයි රටේ ජනමතය හදන ජනමතය ජනමාධ්‍ය පිළිගත් රූපවාහිනි නාලිකාවක්, ඒ වගේම ගුවන් විදුලි නාලිකාවක්, ඒ වගේම ඉස්ලාම් අන්තවාදයේ පතුරවන ඉස්සරහා පෙළේ ඉන්න මන්ත්‍රීවරයෙක්ට ලබා දීලා තියෙන ගුවන් විදුලියකුත්, ඒ වගේම රූපවාහිනී නාලිකාවකුත්. එහෙනම් අපි ඒ හිමිකාරියත්වයේ තියෙන අයගෙන් අපි බලපත්‍ර දෙකක් ලබා දීලා තියෙනවා. ඒක වාර්තාව තියෙනවා. එහෙනම් මේ ගුවන් විදුලියනුත් රූපවාහිනී නාලිකාවෙනුත් භාවිතා කරන්නේ මොකටද කියන එක අපි මොන අරමුණකටද කියන එක අපි අහනවා. එහෙනම් මෙය වහාම නැවත විමසා බැලිය යුතු කරුණක්. එහෙනම් ඉඩ අපිට ඉඩම් දේපොළ ආපහු ලබා ගන්න පුළුවන් මුලාසන වල මන්ත්‍රීතුමනි. ඒත් මේ මාධ්‍ය තුලින් මිනිසුන්ගේ මනස විකෘති කළොත් ඒක හදා ගන්න බෑ. එහෙනම් අපි ජනාධිපතිතුමාටත් මතක් කරනවා එදා මේක නැවත විමසා බලලා මේ රජයට මේව පවරා ගන්න කියන ඉල්ලීම කරනවා. එහෙනම් මේ තුල පෞගිය අවුරුදු 4ක කාලය තුලදී 2015 ජනවාරි මාසේ 9 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර දීලා එනකොට මේක රට සුරක්ෂිත රටක් බවට පත් කළා දුන්නා. හැබැයි යුද්ධය අවසන් කළා වසර 10ක් ගත වෙන කාලේ මේ රට නැවත වතාවක් මේ රටේ ජීවත් වෙන ජනතාවට බියෙන් සැකෙන් ජීවත් වෙන කාලේ උදා වෙලා ඉඳ මේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක පමණ කාලයයි තියෙන ඔබතුමාට.
මේ වෙනි දේවල් සිද්ධ වුණා. පෞගේ 21 වෙනිදා මේ සිදුවීමත් එක්කම මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. මේ රටේ තිබ්බ සංචාරක ව්‍යාපාර ටික කඩා වැටුණා. මේ රටේ සංචාරකෝ ගලාගෙන ඉන්නේ නැතුව නැවතුණා. ඒ නිසා අපි මේ රවද මේ රජයට අපි නවද වතාවක් අපි පැහැදිලි කරලා කියනවා මේ රටේ සුරක්ෂිත ආරක්ෂාව ලබා දීලා රටේ ජනතාවට නිදහසේ ගමනක් බිමන කරන්න පුළුවන් ඒ වාතාවරණය හදලා දෙන්න කියන එක අපි මේ රජයට කියනවා. එඳ ජනාධිපතිතුමත් අගමැතිතුමත් දෙපත්තර මේක කියවලා වැඩක් වෙන්නේ නැහැ. එඳ ලබන දලාසතිය පාසල් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. එඳ අපි දෙමව්පියෝ මේකට කිසිම සැලැස්මක් ලෑස්ති වෙලා නැහැ. එඳ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන ඉඳා මේ ගැන නැවත නැවත වතාවක් ඉදලා මේ රටේ සුරක්ෂිතභාවය ඇති කරන්න කියන ඉල්ලීම කරමින් අපිට කාලය ලබා දීලා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි ගරු තේනුක විධානගමගේ මන්ත්‍රීතුමාට. මීළඟට ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි කාලය තියෙන්නේ.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ විනාඩියක් දෙන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි
ඊට ප්‍රථම ගරු මන්ත්‍රීතුමා මූලාසනයට ගරු වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය.
ඒකටත් විනාඩියක් යනවා.
ඒව දෙනවා.
යන් සමරීර මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි දන්නවා අප්‍රේල් 21 වෙනිදා වෙනකන් ගත වෙච්ච වසර 10 තුල මේ රටේ ජනයා කෑවත් නොකෑවත් ඇඳවත් නැඳවත් ඉස්පිරිතාලේ බෙහෙත් ටික තිබුණත් නැතත් මොන ප්‍රශ්න තිබුණත් නැතත් මරණ බයක් නැතුව හිටියා. හැබැයි මේ යහපාලන ආණ්ඩුව දැන් මේ රටේ ජනයාට මරණ බය අලුතින් එකතු කරලා දුන්නා. තුන් වේල කන්න නැති ජනයා දැන් මරණ බයෙන් වැවුලනවා. හරියට දරුවට වස්ත්‍රය අරන් දෙන්න බැරිද ජනයා මරණ බයෙන් වැවුලනවා. ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැති රෝගීන් ජනතාවත් දැන් මරණ බයෙන් වැවුලනවා. මුළු රටම ජාති ආගම් ભેද වලින් තොරව මරණ බයෙන් වැවුලන තත්ත්වයකට යහපාලන ආණ්ඩුව පත් කළා. මේ ප්‍රහාරය මේ ආණ්ඩුව ගත්තේ ඇනවුම් කළ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. මේක ඇනවුම් කළගත්තු ප්‍රහාරයක්. අපි දන්නවා මේ ප්‍රහාරය මේ ආණ්ඩුවට වරක් වන්න ඕන හැටියට තිබ්බ නමුත් වැරක් වෙ නෑ. මේක ඇනවුම් කළා සලසුම් කළා ගත්තු ප්‍රහාරයක් මේ ඉස්ලාම් වහබ් අන්තවාදී ප්‍රහාරය යහපාලන ආණ්ඩුව ඇනවුම් කළගත්තු ප්‍රහාරයක් කියලා අපි කියනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මං අහගෙන හිටියා දැන් මීට ඉස්සෙල්ලා කතා කළා හලීම් ඇමතුමා. හැබැයි එතුමා මේක ඉස්ලාම් වහබ්වාදී අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හැටියට කියන්නේ උන්නැහැ කියන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. මේක ඉස්ලාම් වහබ්වාදී අන්තවාදී ප්‍රහාරයක් හැටියට කියන්නේ නැහැ. හැබැයි සිංහල බෞද්ධ සමාජයෙන් අන්තවාදයේ මතුවෙච්ච අවස්ථාවේ මේ රටේ සිංහල බෞද්ධයෝ ඒක සිංහල බෞද්ධ අන්තවාදී අන්තවාදයේ හැටියට හැඳුන්වුවා. අපි දෙමළ බෙදුම්වාදී කොටස්තවාදය දෙමළ බෙදුම්වාදී කොටස්තවාදය හැටියට හැඳුන්වුවා. හැබැයි ආණ්ඩුවේ බොහෝ අය මේක ඉස්ලාම් වහබ්වාදී අන්තවාදය කියලා කියන්නේ නැහැ. මානසික බාධා පමුණුවගෙන තියෙනවා. ඒකට කියනවා ගෝලීය ත්‍රස්තවාදය. ඇයි මේ බය? ඇයි ඉස්ලාම් වහබ්වාදී අන්තවාදී කියලා කියන්න බය ඇයි කියලා අපිත් අහනවා. ඒ වගේම එදා අපි කිව්වා මේක ඇනවුම් කළගත්තු ප්‍රහාරයක් කියලා. අපි කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි කිව්වා ජනවාරි මාසේ 20 වෙනිදා එදා දෙසැම්බර් 24 මාවනල්ලේ බුදුපිළිම කඩා දැම්මට පස්සේ රාජ් පොලිසිය අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක්ගෙන් තොරතුරු අනාවරණය වෙනවා. ඒක ඉබ්‍රාහම් සොයුරන් දෙදෙනෙක්ගේ නායකත්වයෙන් සිදුවෙච්ච ප්‍රහාරයක් කියලා. ඒ ඉබ්‍රාහම් සොයුරන් දෙදෙනා පිළිබඳව රාජ් පොලිසිය විමර්ශනය කරනකොට මේ ආණ්ඩුවේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා අසාත්සාරි තමයි කියන්නේ. නියෝජ්‍ය පොලිස්පතිතුමාට සබරගමුවේ කතා කරලා මං ඒ ඉබ්‍රාහම් සොයුරන් දෙන්නව බාර දෙන්නම් කියලා. කෝ බාර දුන්නද? අපි එදා ජනවාරි 20 වෙනිදා මාධ්‍ය හමුවක් තිලා අනාවරණය කළා. කිව්වා මෙන්න මාවනල්ලේ බුදුපිළිම කඩා දාපු එකේ වග උත්තර කාරයෝ ඉබ්‍රාහම් සොහිරන් දෙන. ඒ කියන්නේ ශංග්‍රිල්ලා පුපුරාගෙන මැරුණු බෝම්බ කරුත් එක්ක මේ ඉබ්‍රාහිම්ලා වඳුරනවා අසාත්සාලි ආණ්ඩුකාරතුමා අල්ලගත්තොත් මේ ප්‍රහාරයේ අලගිය තැන් වැලගිය තැන් මුලගිය තැන් ඔක්කොම හොයන්න පුළුවන්. වනාත විල්ලුවේ අවි ගබඩාවේ වනාත විල්ලුවේ වහබ්වාදී අන්තවාදී සහරාල්ලගේ කඳවුරේ පුහුණු කඳවුර තියෙන තැන හොයාගන්න පුළුවන් කියලා අපි කිව්වා. කෝ ඇහුවයි? කෝ ඇහුවද නායකයෝ? ඇහුවේ නෑ. එදා ජනවාරි 20 වෙනිදා අඩු ගානේ අර නියෝජ්‍ය පොලිස්පතිතුමාට කියපු අසාත්ශාලී ආණ්ඩුකාරවරයාව කැඳවල ඇහුවනම් තමුසේ කොහොමද හලෝ ඊබ්‍රහිම්ලා වඳුරන්නේ කියලා මේ ප්‍රහාරය වෙන්නේ නැහැ. එහෙනම් 300ක් ජීවිත පූජ නැති වෙන්නේ නැහැ. එහෙනම් මේ රෝග මේ දැඩි සත්කාරයක කොළ දහ දුක් විඳින්නේ නැහැ. එහෙනම් දරුවන්ට ඉස්කෝලේ නැති වෙන්නේ නැහැ. එහෙනම් සංචාර කර්මාන්ත ආශ්‍රිතයගේ ආර්ථිකය කඩාවැටෙන්නේ නැහැ. මේ රට බීතියෙන් ඇලිලෙන්නේ නැහැ. ඒකේ වගකීම බාර ගන්න ඕනේ. එදා මවනල්ල බුදු පිළම කඩා දමපු අයගේ වග උත්තර කරුවෝ දන දන අසාසාලි ආණ්ඩුකාරතුමාලා දන දන අත්තනං අඩු ගන්න කට උත්තරයක් ගත්තේ නැහැ. දැන් රිෂාඩ් බදුදීන් ඇමතුමා මම ඔබතුමාට කියනවා පුළුවන් නම් ඔබතුමා කියන්නේ මේක ඉස්ලාම් වහබ්වාදී අන්තවාදය කියලා. ඒක නිකන් ත්‍රස්තවාදය කියන්න එපා. මුස්ලිම් නායකතුමාලගෙන් අපි ඉල්ලනවා ඔය පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීතුමාලගෙන් අපි ඉල්ලනවා. මේකට ත්‍රස්තවාදය කියන්න එපා. මේක හැදුනේ මේ වහබ්වාදය හැදෙන්නේ මුස්ලිම් සංස්කෘතික සමාජ ගර්භාෂය ඇතුලේ. ඔබතුමාලට මිස වැඩි වගකීමක් තියෙනවා. මේ රටේ කතෝලික ප්‍රජාවට වැඩිය, මේ රටේ බෞද්ධ ප්‍රජාවට වැඩිය, මේ රටේ හින්දු ප්‍රජාවට වැඩිය, ඔබතුමාට වැඩි වගකීමක් තියෙනවා මේ වහබ්වාදයේ පරද්දන එක.
ඔබතුමාට තව විනාඩියක් ඇති.
ඒ නිසා කතා කරන්න වෙලාවමදී ඒ නිසා අපි ඔබතුමාට කියනවා ඔබතුමාගේ කතාවේ පුළුවන් නම් මේක ඉස්ලාම් වහබ්වාදී අන්තවාදී හැටියට ප්‍රකාශයට පත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමියනි මේ ප්‍රහාරයේ මැද්දේ මේ ගින්න මැද්දේ මේ ගින්නෙන් දැන් ආණ්ඩුව සුරුට්ටුපත්තු කරන්න හදනවා. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හදනවා. අනිත් පැත්තේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා අන්න ලිට්‍රෝ ගෑස් එක ලාභ ලබන ලිට්‍රෝ ගෑස් සමාගම විකිණීමද වශ මූලික පියවර තැබුවා. ඊයේ ලිට්‍රෝ ගෑස් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය අයින් කළා මොහමඩ් පයිරුස් ෆාරුක් කියන පුද්ගලයාව එහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා හැටියට පත් කළා යවනවා. මොකටද මේ මනෝ තිත්තවල යවනවා? ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලිකරණය කිරීමේ ව්‍යාපෘතිය ඒ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය ඒක ප්‍රතික්ෂේප කළා යවනවා. ඒ නිසා මංගල සමරවීර අමාත්‍යවරයා ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ලාභ පිට ලාභ ලැබපු අධ්‍යක්ෂක මණ්ඩලයක් රුපියල් බිලියන 9ක් 2015-18 අවුරුදු කීපයට රුපියල් බිලියන 9ක් භාණ්ඩාගාරයට යවපු අධ්‍යක්ෂක මණ්ඩලය මාරු කළා. මොහමඩ් පයිරුස් පාරුක් නැමති පුත්‍රයව අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කළා. කළමනාකාර අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරනවා. මෙන්න තමුන්නාසමේ මේ ප්‍රහාරය ගෙන්න ගත්තේ මේකට. එක පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කරන්න, අනිත් පැත්තෙන් රටේ දේපල විකුණන්න. සාපි කියනවා මේ ප්‍රහාරය ඇතුලේ මේ කරන නිර්ලජ්ජිත ලිට්‍රෝ ගෑස් එක විකුණලා අනිත් පැත්තෙන් ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ලා මේ රටේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මකන්න හදන මේ ප්‍රයත්නයත් පරද්දන්න ඕන. ඒ වගේම මේ වහබ්වාදී අන්තවාදය පරාජයට පත් කරන්නත් ඕන. ඒ වෙනුවෙන් කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් නවතිනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.